Honorable Ashoka Abesinghe, you have 14 minutes.
Stuti, Niyojya Karaka Sabhapathithumani. මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ පළවෙනි අයවැය, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිතුමා වශයෙන් අයවැය මම හිතන්නේ 11ක් පමණ ඉදිරිපත් කරලා තියෙනවා. මම මේ අයවැය හඳුන්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළවෙනි අයවැය මම හඳුන්වන්නේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාවට කිසිම ක්ෂණික ප්‍රතිලාභයක් නොමැති තම ජාවාරම්කාර නව ධනපති පන්තියට බදු සහන ලබා දෙන සමස්ත ජනතාවගේ ණයබර වැඩි කරන තමන්ගේ සහ ගජමිතුරන්ගේ කළු සල්ලි නීත්‍යානුකූල කිරීම සඳහා යෝජනා ඇතුළත් පේල් අයවැයක් කියලා. මම මේක ෆේල් කියලා කියන්නේ නැත්නම් පේල් අයවැයක් කියලා කියන්නේ. මොකද මම එහෙම කියන්න හේතුව මේ අයවැය කතාවේ එකක් තියෙනවා. ඒ වගේ තියෙන කතාවේ සංඛ්‍යාලේඛන වල එකක් තියෙනවා. අයවැය සාරාංශයේ තව සංඛ්‍යාලේඛන තියෙනවා. ඒ ගැන තාක්ෂණ විදියට අපේ හරිසිල් ඇමතුමත් චම්පිකරණක ඇමතුමත් කතා කළා. විශේෂයෙන්ම රටේ ජනතාව අයවැයක් ඉදිරිපත් කරද්දී බලාගෙන ඉන්නේ අපිට මොනවද මේකෙන් ලැබෙන ප්‍රතිලාභ. දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා රටේ ජනතාව සමස්ත ජනතාව ඉතා ප්‍රශ්නහගත වෙලා ඉන්නවා. මම දැක්ක ඊයේ එක්තරා කාන්තාවක් වීඩියෝ එකක් නිකුත් කරලා තියෙනවා. මම මේ කාන්තාවේ කියනවා අපිට මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා බලාගෙන හිටියා. හැබැයි කිසිම ප්‍රතිලාභයක් නැහැ. දැන් මෙතන මේ ඉස්සෙල්ලා කතා කරපු මහාචාර්යවරයෙක් කිව්වා පුද්ගල ප්‍රතිරූප ගොඩනගන පසුගිය රජය වැඩ කෙරුවා කියලා. ඒ එතුමාට අමතක වෙලා තියෙනවා පුද්ගල ප්‍රතිරූප මවන්න කවුද සලසන්න වැඩි අයවැය මුදල් වැඩි කරලා තියෙන්නේ. කෝටි 40000ක් හම්බන්තොට වෙන් කරලා සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රශාලා, ක්‍රිකට් ගහන්න නැති ක්‍රීඩා පිටි, දැව් වෙන්න නැති වරායවල්, ගුවන් යාන එන්නේ නැති ගුවන් තොටුපළවල් හදලා මේකට විශාල මුදලක් වියදම් කළේ කවුද? ඉතින් මේක අමතක වෙලා කතා කරන එක ගැන හරි කනගාටු වෙනවා. එන්නේ ඒකට තමයි වහල්භාවය කියන්නේ. අර මේ කිව්වේ අපේ මේ ගාන්ධිතුමා කියලා තිබුණේ පාලකයා ජනතාව කොපමණ පීඩාවට කෙටුවත් පත් කළත් ජනතාව විසින් පාලකයා වර්ණනා කිරීම තමයි වහල්භාවය. ඒක තමයි කරන්නේ. දැන් මේ දිස්සල තව මහත්මයෙක් කතා කළා. විකුණනයි බදු දෙනවා කියන එකද දන්නේ නැතුව මම දැක්ක 2020 අයවැය කතාවේදී තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එක තැනක මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමනාකරණය කිරීමට සාධාරණය කළ හම්බන්තොට වරාය දීර්ඝකාලීන බදු ක්‍රමයක් තුළ විකිණීම. මොකක්ද දන්නේ මේක? දීර්ඝකාලීන බදු ක්‍රමයක් තුළ විකිණීම. දීර්ඝකාලීන බදු ක්‍රමයක් තුළ විකුණන්න මොකද්ද? එක්කෝ බදු විකුණන්න ඕන නැත්නම් මේ බදු දෙන්න ඕනේ. හැබැයි මෙන්න මේම තියෙනවා. මේ තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව චීනයට සින්දම් කරලා දුන්න එක ඉඩමක් විතරයි. කවුද මේ කියන්නේ? බන්දුලකුණ වර්ධන මැතිතුමා සින්නක්කරේට දුන්නේ එක ඉඩමක්. සින්නක්කරේට දීලා ඒගොල්ලෝ හිතන අනිත් අයත් එහෙම කරයි කියලා. එහෙම කරලා නැහැ. පෝට් සිටි එකේ තක්කර 50 සින්නක්කර දෙන්න හිටියේ. අපි ඇවිල්ලා තමයි ඒක නතර කරගත්තේ. ඒගොල්ලගේ පුරුද්ද තමයි කියන්නේ ඔය ලියන්නේ සින්නක්කරේට දෙන එකට ඒගොල්ලෝ හිතනවා ඇති මේ බදු දෙනවා කියලා. බදුස බදු කියන්නේ එකක්, සින්නක්කරේ කියන්නේ එකක්. ඒකින්ද සින්නක්කරේට දීලා තියනවා ලංකාවේ ඉඩම් මේගොල්ලෝ. එහෙම කියන එකත් ඉඳ තමයි විශේෂයෙන්ම දැන් ඒක පැහැදිලි කරලා දෙන්න සිද්ධ වුණේ. මේක තියෙනවා තව අයවැය කතාව එක තැනක තව එකක් කියලා. පසුගිය රජයෙන් රාජ්‍ය සේවය හෙලා නොදැක. පසුගිය රජයෙන් රාජ්‍ය සේවය හෙලා නොදැක. පසුගිය රජයේ රාජ්‍ය සේවය හෙලා දැක්කද? දැන් අපේ රටේ සමස්ත වැඩ කරන ජනතාව ඉන්න 85 ලක්ෂයක්. මේකෙන් 14 ලක්ෂයක් රජයේ සේවකයෝ. මේ රජයේ සේවකව බලා හිටියා මේ කොවිඩ් ප්‍රශ්නෙන් අන්ත අසරණ වෙලා ඉන්නවා. ඕටි නැ බටා නැ ඒ මින්දදී යම්කිසි සහනයක් ලැබෙයි කියලා ලබා දුන්නාද? අපි කෙරුවේ රුපියල් 10000ක වැටුමක් වැඩි කරලා ඒක මූලික වැටුමට වැඩි එකතු කරලා සමස්ත මූලික වැටුම අවුරුදු 5ක් ඇතුළත 100%
Order please. Honorable Chanakyan to the chair.
අපි රජයේ සේවකගේ වැටුප වැඩි කළා 107%කින් වැඩි කළා. දැන් අපි 2020 ජනවාරි වල ඉඳන් රණුග්ගේ කමිටුවේ වාර්තා අනුව රුපියල් 3000 ඉඳන් රුපියල් 24000 දක්වා වැටුප වැඩි වීමක් දෙන්න තීන්දුව කරලා තිබුණා. 2017න් පස්සේ විශ්‍රාම ගියායේගේ විශ්‍රාම වැටුප විෂමතාවයේ හදලා ඒ වැටුප දෙන්න තීන්දුව කරලා තිබුණා 20 ජනවාරි වල ඉඳන්. විධායක ශ්‍රේණියේ නිලධාරීන් රුපියල් 15000ක් දීමනාවක් දෙන්න තීන්දුව කරලා තිබුණා. ජනතාව බලා හිටියා ඒක හම්බෙයිද කියලා. දැන් ඒව ගැන කතාවක්වත් නැහැ. ඒව ගැන කතාවක්වත් නැහැ. සහන ආධාර 2019 අපි පසුගිය රජයට පසුව බිලියන 73ක් මේ ආයෙම සහන ආධාර අඩු කරලා තියෙනවා. බිලියන 73ක් කියන්නේ කෝටි 7300ක් සහන ආධාර අඩු කරලා තියෙනවා. හැබැයි මෙහෙම කියලා තියෙනවා මේ ආයෙ මේක තමයි හොඳම තැත්තේ. මම කිව්වේ ඒකයි ජාවා ආරම්කාර මේ අයිත කරලා බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීය හෝ විදේශීය සංගවා තබා ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයන්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මේ අයවෙන් සල්ස ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරන් පිළිගත් දියුණුම් ප්‍රකාශයක්. දියුණුම් ප්‍රකාශයක් දීලා ඒ සල්ලි ගේන්න පුළුවන්. මෙන්න මේවට තමයි කිව්වේ ජාවා ආරම්කාර තමන්ගේ හිතු මිතුරන්ට දෙනවා කියලා බදුසාන. ඒක අපිට සැකයක් ඇති වෙනා මෙන්න මේකත් මේකටත් මේ බදුසානේ ගන්න අරන් එන්න හිතනවාද කියලා. මේ තියෙන පාර්ලිමේන්තු රිසර්ච් ජර්නල් එක. මේකේ තියෙනවා මේ කියලා මෙන්න මේ කියවන්න. හදිසි ආපදා අවස්ථාවන්දී ජනතාවගේ සුබ සාධන සඳහා ලැබෙන විදේශ සහ දේශීය ආධාර කළමනාකරණය ඇති වූ වංචා සහ අක්‍රමිකතා. කොයි කාලේද? සුනාමි ආපෙලා විශේෂයෙන් 2004 දෙසැම්බර් මාසේ ශ්‍රී ලංකා මුහුණ දුන් බිහිසුණුම ඛේදවාචක සුනාමි ඛේදවාචකයයි. ඒ සඳහා මෙතර ලැබුණු විදේශ ආධාර කළමනාකරණය සිදු වූ ඇති අක්‍රමිකතා පහත් සඳහන් මගින් පැහැදිලි වේ. විදේශ ඇවිල්ලා පොරොන්දු වෙලා තියෙන කෝටි 24153ක් දෙන්න කෝටි. හැබැයි හම්බෙලා තියෙන කෝටි 12221යි. ඒකෙන් වියදම් කරලා තියෙන කෝටි 6851යි. කෝටි 5400කට වෙච්ච දෙයක් නැහැ. කෝටි 5400ක් බිලියන 54ක් මං හිතනවා මේ අන්තිම කාලෙදි මේක සුදු කරගන්න හදනවත් දැන් නැහැ මේ කෝටි 5400. මෙන්න මේවා ගැන තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. මේවා මේ පාර්ලිමේන්තු රිසර්ච් ජර්නල් එකේ තියෙන මේවා. ඒකින්ද තමයි හිරගෙදර යන්න ඕන එක්කන ජනාධිපති කෙරුවා කියලා කිව්වේ හිටපු අග්‍රමිශාරවල. ඉතින් මෙන්න මේවට තමයි ප්‍රශ්න තියෙන්නේ. හැබැයි කියනවා මේ මොකද්ද ආර්ථික ආසන්නතිය කියලා අසනාසිය කියලා පොතකුත් ගහලා අපේ බඳුළු ගුණවන්ත මැතිතුමා කවුද ආර්ථිකය මේ අකලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ 2005 බලයට එද්දි කෝටි 222000යි ණය තිබුණේ. ඒක පුද්ගල ණය රුපියල් 95000යි. එතුමා 2014 ආණ්ඩුවේ දෙද්දි කෝටි 750000යි. කෝටි 750000යි. එතකොට ඒක පුද්ගල ණය 390000යි. එක්කෙනෙක් ණය වෙලා තියෙන 390000යි. රුපියල් 95000යි ණය වෙලා තිබුණේ 2005. එතුමා ආයේ බලය දෙද්දි අපිට රුපියල් 390000ක් නැහැ එක්කෙනෙක්. කොහොමද සමස්ත ණය ප්‍රමාණය කෝටි 13 ලක්ෂය. අද වෙද්දි කෝටි 14,20,000ක් නැහැ. අවුරුද්දයි රට පාලනය කළේ. දැන් අද වෙද්දි ණය ප්‍රමාණය කීයද? එක්කෙනෙක් නැහැ රුපියල් 5,650,000ක්. අද වෙද්දි 6,50,000ක් නැහැ එක්කෙනෙක්. අපි ඒගොල්ලන්ට දෙද්දි තිබෙන කෝටි 13 ලක්ෂ කියන්නේ 5,90,000යි. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ටික ගන්නවා. අර 2015 ඉඳන් 2019 දක්වා aran තිබුණේ කෝටි 5000යි නෑ කෝටි 5 ලක්ෂයයි බිලියන 5000යි. හැබැයි මේ අවුරුද්දකට බිලියන 5829ක් ගන්නව නෑ කෝටි 5,82,900ක් ගන්නව. ඉතින් මේ අවුරුදු දෙකයි මේ විදිහට ණය අරන් කොහමද කරන්නේ? අපි මේ විදිහට ණය ගත්තොත් හරිය අපි වල ගණන් බලලා තියෙනවා 2024 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලය අවසන් වෙද්දි එක් පුද්ගලයෙක් 10 ලක්ෂයක් විතර ණය වෙනවා. ඒක පුද්ගල ණය ප්‍රමාණය 10 ලක්ෂයක් විතර වෙයි. මෙහෙම ණය ගන්න ගියොත් හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ණය ගන්නේ ණය වාරිකයයි පොලියට සමාන මුදලක් හෝ ඊට අඩු මුදලක්. එහෙම නැත්නම් රාජ්‍ය සේවා වියදම් වලට අඩු මුදලක්. 2019 සේවා වියදම් වලට වඩා අඩු මුදලක් තමයි aran තිබුණේ. දේව සේවා වියදම් කෝටි 237000 තියෙද්දි කෝටි 215000 ණය ගත්තේ. අද වෙද්දි කීයද? දැන් 2019 2020 2020 සහ 21 එලා විස්තර තියෙනවා මල් ළඟ. 2020 සේවා වියදම් සඳහා යන්නේ කෝටි 253000යි. ණය ගන්නවා කෝටි 283000. කෝටි 283000. සේවා වියදම් වලට වඩා ණය ගන්නවා. ණය වාරික පොලියට වැඩිය ණය ගන්නවා. ඒ වගේම මේ පාර මේ වසරේ කෝටි 297000ක් ණය ගන්නවා. 2021 වසරේ සේවා වියදම් සඳහා තියෙන්නේ මේ විසර්ජන පනතේ කෝටි 267000යි. ඒකටත් වැඩිය ගන්නවා. ණය වාරික පොලිය තියෙන්නේ කෝටි 216000යි. කෝටි 297000ක් ණය ගන්නවා. මේ විදිහට ණය ගත්තොත් මොකද වෙන්නේ? හැබැයි දැන් මේ විදිහට ණය අරන් ණය මත යැපෙන ඒකයි මං කිව්වේ ගජ මිතුරන්ට බදු සහන තමන්ගේ කළු සල්ලි සුදු කරගන්න බදු සහන සාමාන්‍ය ජනතාවට ණය බර එක් පුද්ගලයෙක් ණය වෙන තත්ත්වයේ ඇති වෙලා තියෙනවා. මේ විදිහට ණය ගත්තොත් මේක අනිවාර්යයෙන්ම දිගින් දිගටම ගන්න සිද්ධ වෙනවා මේගොල්ලන්. මේගොල්ලෝ අයවැය කතා විදි එකක් කියලා සංඛ්‍යාලේකන තව එකක් කියනවා. විශේෂයෙන්ම මෙතුමා ඒ ගැන පැහැදිලි කළා. දැන් 2019 අය පළවෙනි වතාවට ලංකාවේ නිදහසෙන් පස්සේ පළවෙනි වතාවට ආදායම දලදේශීය නිෂ්පාදනයේ 10%ට වඩා අඩු වෙලා තියෙනවා. දලදේශීය නිෂ්පාදනයේ 10% ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒක හංගන්න යනවා. අයවැය පරතරයේ 10%ට වඩා අඩු වෙලා තියෙනවා. සෑම සංඛ්‍යාලයකින්ම වැරදි. මේක තියෙන කෝටි 15 ලක්ෂයයි දලදේශීය නිෂ්පාදනයේ 2019 2016 කෝටි 16 ලක්ෂ 3 කියලා ගණන් හදලා මේක දාලා තියෙනවා. අයවැය පරතරයේ 10%ට වඩා අඩු කරගන්න. 2017 වසරේ කෝටි 17 ලක්ෂ කෝටි 17 ලක්ෂ 580ක් විදියට දලදේශ නිෂ්පාදනය හදලා ඒක ගණන් අනුව තමයි හදලා තින්නේ දලදේශයේ මේ අයවැය පරතරයේ 8.9ක් කියලා. හරියට කොහොමද ආර්ථික ඍණාර්ථිකයක් වෙද්දි දලදේශ නිෂ්පාදනය වැඩි වෙන්නේ? දලදේශ නිෂ්පාදනය වැඩි වෙන්නේ කොහොමද ආර්ථික ඍණ වෙලා තියෙද්දි? පළවෙනි කාර්තුවේ 2020 ආර්ථික ඍණ 1.7යි. දෙවෙනි කාර්තුවේ තාම දීලා නැහැ ආර්ථිකය. කාර්තු දෙකක් පිටපිට ඍණ ආර්ථිකයක් වුණත් ඒ රට අවපාතයකට ආර්ථික අවපාතයකට රටක් බවට පත් වෙනවා. දැන් ඒක වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙද්දි ඒක දෙන්නේ නැතුව 2021 ආර්ථික වර්ධනයේ 5% කියලා දලදේශ නිෂ්පාදන බොරු වාගයක් දාලා කෝටි 17 ලක්ෂ 58000ක් දාලා ආයේ ඒක පරතරය 8.9ක් දක්වලා පෙන්නලා තියෙනවා. මේක සම්පූර්ණ වැරදි. මේ විදිහටම කෙරුවා ග්‍රීසිය බොරු දත්ත පෙන්නලා ලෝකෙට ග්‍රීසිය දොඩු දත්ත පෙන්නලා මොකද උනේ? දැන් ග්‍රීසිය කඩාවැටලා අපේ දැන් ඉන්න මුදල් නියෝජ්‍ය ඇමතිවරයා තමයි ග්‍රීසියේ බොන්ඩ්ස් ගත්තේ. අපේ ග්‍රීසිය කඩාගෙන වැටෙද්දී අපේ සේවක අර්ථසාධක කඩමුදලේ අර මොකද උනේ? ඒ සල්ලි වලට නැතිද ඉච්ච දෙයක් නැහැ. ලෝකේ ණයබර වැඩිම රට කවුද? ජපානය. දලදේශින් මා 266ක් නැහැ ණයබර වැඩිම රට. හැබැයි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ආදායම තියෙනවා. ණය වාරික පොලිය කියවන ආදායම 125යි. අපිට මොකදලා තියෙන්නේ? අපිට ණය බර තියෙන 90%යි. අපිට ආයේ ණය වාරිකය පුලිය ගෙවන්නේ. අපිට යන රටේ ආදායම නැති. ආදායම විශාල ප්‍රමාණයක් යනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ණය ගන්නවා හැම එකක්ම. හැබැයි මේ විදියට ණය ගත්ත රට. මේ විදියට ණය ගත්ත ආණ්ඩුවක්. අපිට ගත්ත ණය ගත්තා කියලා කියනවා. 2015 අපි ආණ්ඩුව ගත්දි අපේ රටේ දලදේශීය නිෂ්පාදනයේ කෝටි 10,30,000යි. අපි ඒගොල්ලන්ට දෙද්දි කෝටි 15 ලක්ෂයයි. කෝටි 5 ලක්ෂකින් දලදේශීය නිෂ්පාදනය වැඩි කරලා දුන්නේ. හැබැයි දැන් අවුරුද්දක් රටපාලනය කළා. තාම කෝටි 15 ලක්ෂයෙන් ඉහළට ගන්න පුළුවන් වුණාද? ඒ ඍණ ආර්ථිකය. මේ ලංකාවේ ඍණ ආර්ථිකාවේ මෙතුමලාගේ ආණ්ඩු කාලේ, චන්ද්‍රිකා මහත්මිය කාලේ ඍණ ආර්ථිකයක් තිබුණා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලේ ඍණ ආර්ථිකයක් තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඍණ ආර්ථික ඉහළ කාලවල මේ මහලුකොට කෑ ගහන මේ රටේ ජනතාවගේ වැඩ කරනවා. රට ජනතාවගේ එකම වීරයා, එක රටක් එක නීතියක්. එක රටක් එක නීතියක් ගැන කතා කරනවා. එක රටක් එක නීතියක් නම් පිල්ඩයන් මන්තුමා ඉන්න හිරේ එතුමා කොහොමද කියලා උත්සව තියන්නේ? විවෘත කිරීම උත්සව තියන්නේ? මඩ කලපුවේ මන්ත්‍රීවරු ඔබතුමා දන්නවා ඇති. එහෙම පුළුවන්ද? හිරේ ඉන්න මන්ත්‍රි කෙනෙකුට එක රටක් එක නීතියක් කියලා තමයි බලයට ආවේ. එහෙම වෙලා තියෙනවද? පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තු විතරයි එන්න පුළුවන් මන්ත්‍රි කෙනෙකුට. එතුමා කොහොමද සංවර්ධන කමිටුවේ සභාපති පුටුවේ ඉඳගන්නේ? මම මේක අපේ රටේ මම මේක ප්‍රසිද්ධිය අහනවා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා බලේ දුන්න ගිහිල්ලා මහා කරලා එක රටක් එක නීතියක් කියලා. එහෙම නැහැ, එක රටක් එක නීතියක් තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. දැන් අද මට ආරංචියක් ආව ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා කිරිමණ්ඩල මාවතේ අක්කර 5යි ගානක් ලක්ෂ ගානේ බදු දීලා. අක්කර 5යි ගානම ලක්ෂ බදු දීලා. හැබැයි ඒකට ඒ ගැන විස්තර ඔක්කොම අපි ඉස්සරහට පාර්ලිමේන්තුවේදී කියන්නම්. ඉතින් මේවා මොනවද? කැලෑ එලි කරනවා. කැලෑ එලි කරනවා. දැන් මේ අයවැය තියෙන දැන් අයවැය බොරු දිනනවා කියලා කිව්වා අපේ අයවැය කතාව කරලා. මේකේ තියෙන එක බොරුවක් කියන්න. කිලෝමීටර් 50,000කට සල්ලි වෙන් කරලා තියෙනවා. කීයද වෙන් කරලා තියෙන්නේ? 8 ලක්ෂයක්. ඔව් ලක්ෂ 8. කිලෝමීටර් 50,000කට සල්ලි වෙන් කරලා තියෙනවා. රුපියල් මිලියන 20,000යි. මිලියන 20,000ක එක කිලෝමීටරයක් කරන රුපියල් ලක්ෂ 4යි. කිලෝමීටර් 50,000ක කිලෝමීටරයක් කාබට් ගන්න කෝටි 2ක් යනවා. 1 කෝටි 80 ලක්ෂයක් නැත්නම් කෝටි 2ක් යනවා. මේක ලක්ෂ 4යි කිලෝමීටරයක. පාලන් 10,000ක දඬ සල්ලි වෙන් කරලා තියෙනවා. මේ මිලියන 700,000 කෝටි 700ක්. ඒක පාලමක් හදන්න ලක්ෂ 7යි. ලක්ෂ 7ෙන් පාලමක් හදන්න පුළුවන්. මගේ ආසනේ මම පාලම් 10ක දුව එකක් ලක්ෂ 360යි. දැන් මේකේ මොන බොරුවද මේ රටේ ජනතාව රවට්ටන්නේ? කිලෝමීටර් 50,000ට මිලියන 20,000ක් දාලා එක කිලෝමීටරයක් තාර දාන්නත් බෑ ලක්ෂ 4ට. ඉතින් මේ වගේ ජනතාව රවට්ටන ඒවා තමයි මේ කරන්නේ. ඉතින් මෙහෙම කර කර ජනතාව එක හැම වෙලාවෙම ජනතාව හැම වෙලාවෙම ජාතිවාදී අවශ්‍යලා ආගම්වාදී අවශ්‍යලා බලයට ණයට වෙන්නේදී අනිවාර්යයෙන් ලෝකෙද මම දැක්ක ඊපෙට පෝස්ට් එකක් තියෙනවා ඇමරිකාව වගේ රටවල් වල කෝටිපතියෙක් වෙලා කෝටිපතිය තමයි දේශපාලනට එන්නේ. අපේ රටේ දේශපාලනයට
ඇවිල්ලා මන්ත්‍රීතුමා කාලය අවසන් කරන කතාව
අපේ රටේ දේශපාලනයට ඇවිල්ලා තමයි කෝටිපතිය බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ දේශපාලනයට ඇවිල්ලා බලන කෝටිපතිය බවට පත් වෙච්ච අය තමයි මෙන්න මේ වගේ වෙලා කරලා තියෙන රටේ මහජන මුදල් මහජන මුදල් වංචා කරලා තියෙන්නේ. මෙන්න මේවට දඬුවම්. මේක වැරද්ද අපි අපි බාර ගන්න ඕනේ. අපිට අවුරුදු පහ ගාණ්ඩුවක් තිබුණා. අපේ අය උඹලාම උඹලා බේරන්න අපි ආපු අපිව බේරපල්ලා කියන න්‍යාය මත අන්තිමට මේ ප්‍රශ්නේ වෙච්ච හින්දා මේක උනේ. නැත්තම් මේ හුඟක් අය ඉන්නේ අපපිට ඉන්නේ.
මේවට
තීන්දුව ගත නැති හින්දා ඒ වගේ අපි බාර ගන්න ඕනේ. ඒ නිසා මම කරුණාකර රටේ ජනතාවෙන් කියනවා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේ අපි අපි කවුරු
අවසන් කරන මන්ත්‍රීතුමා ඊළඟට ගරු මුසාමිල් මන්ත්‍රීතුමා
ඔය කියද්දි
ඔය විනාඩි 10ක කාලයක්
තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2021 අයවැය විවාදයේ මංගල දිනයේදීම අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මේ රටට සාමය උදා කිරීමේ අභීත තීන්දුව ගත්ත හිටපු ජනාධිපති අපේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද දිනේ සුබෝපන්දිනයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2020 කියන්නේ මේ රටේ පමණක් නෙවෙයි මුළු මානව සංහතියේටම මේ සියවසේ තුල මූණ දෙන්න සිදුණු දැවැන්තම තියුණුතම අභියෝගයට මේ මොහොතෙත් මූණ දී තියෙන මොහතක තමයි අපි මේ ආයවැය විවාදය පවත්වන්නේ. මීට කලින් අපි දන්නවා ගෝඨාභය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාලා දෙදෙනා තුමාන්ලාගේ සුසංයෝගයෙන් ආරක්ෂක හමුදාවන් ඇතුළු ත්‍රිවිධ හමුදාවන් මේ රටේ ජනතාව මේ සියලු දෙනා ඒකාශී කරගෙන අපට ඇස්සට පෙනෙන සතුරාව මර්ධනය කළා, ත්‍රස්තවාදී මර්ධනය කළා, මේ රට සාමය ගේන්න පුළුවන් වුණා. අද අපට ඇසට නොපෙනෙන දැවැන්ත අභියෝගයකට අපි මුහුණ දීලා ඉන්න වෙලාවේ ඒ ඇසට නොපෙනෙන සතුරා හමුවේ මේ රටත් මුදවා ගැනීමේ දැවැන්ත වගකීමක් අභියෝගයකට ගෝඨාභය මහින්ද සුසංයෝගයේ මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ කතාව අපි අහද්දී එතුමල්ලට ඔය කටහඬ තිබුණා නම් පහුගිය අවුරුදු 4 මාස ඇතුලේ අද එතුමල්ලට ආණ්ඩුවක් කරන්න තිබ්බා. ඔය විදියට කතා කරලා තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සරහා ඔය විදියට කතා කරලා තිබුණා නම් මහ බැංකුව කොල්ල කාපු වෙලාවේ ඔය විදියට අපේ මන්ත්‍රීතුමල්ලට ගණන් හිලව් පෙන්නලා කියන්න තිබුණා නම් අවුරුදු 10 දී මේක මෙච්චර පාඩුවක්, අවුරුදු 20 දී මෙච්චර පාඩුවක්, අවුරුදු 30 දී මේ බිලියන ගාන පාඩුවක් කියලා කියන්න තමුන්නාන්සලට ඒ කාලේ ධෛර්යය තිබ්බනම්, ශක්තිය තිබ්බනම් අද ආණ්ඩුව පැත්තට වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බ ආණ්ඩුවක් තියාගෙන. අවුරුදු 4 මාසෙන් යන්න සිද්ධ වුණේ බලය අරගෙන මාස දෙකක් යන්න කලින් එදා ඒ බලය ගත්ත අගමැතිතුමා මහ බැංකුව කොල්ල කණ්ඩ ඒ කණ්ඩායමක් එක්ක එකතු වෙලා ඒ කොල්ල කාපු එකින් ඒ මහ බැංකුව කොල්ල කෑම සුරු සිද්ධියක් නෙවෙයි. දැන් අද මම දැක්ක හර්ෂද සිල්වා හිටපු අමාත්‍යතුමා ප්‍රංශයේ ආර්ථිකය ගැන කතා කරනවා, ඇමරිකාවේ ආර්ථිකය, බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන කතා කරනවා. ඒ කිසිම පාලකෙක් ආණ්ඩු බලය අරගෙන මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. මෙහෙ තමයි 2015 සිද්ධ වුණේ. රටක මහ බැංකුව කොල්ල කෑව කියපුවාම එතනම මං කොල්ලයක් සිද්ධ වුණා කියපුවාම ඒ රටේ ආර්ථිකය ගැන විශ්වසනීයත්වයක් ඇති වෙයිද? ඒ විශ්වසනීයත්වය බිඳ වැටුණා එදාම. ඒ නිසා එදා අලි කොටි සීනු හවුල් එකතු වෙලා හෙළවුරුමේ PCR උත් එදා දූෂණ විරෝධී කමිටුවස්සේ හිටියා, සීනු වල AKD එදා දූෂණ විරෝධී කමිටුවස්සේ හිටියා. ඒ කවුරුත් හැබැයි මහ බැංකු වංචාවට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ, මුනිවත රැකමින් හිටියා. ඒ නිසා එදා ඒව හරියට කතා කරලා තිබුණා නම් අද තමුන්නාන්සලට මේ පැත්තේ ඉන්න තිබුණා. නමුත් මුලින්ම ආර්ථිකයට ප්‍රහාරය එල්ල වුණේ එදා. ඊට පස්සේ තමුන්නාන්සලගේ නොසලකිලිමත් ෆේල් ආණ්ඩුව බුද්ධියංශ 97 වතාවක් කියලා තියෙද්දි පාස්කු ප්‍රහාරයේ තමුන්නාන්සලට වළක්වා ගන්න බැරි වුණා. මේ ආර්ථිකයට එල්ලවුණු දෙවන දැවැන්තම ප්‍රහාරය එල්ල වුණේ පාස්කු ප්‍රහාරයෙන් තමයි. ඒ ප්‍රහාරය එල්ල වුණේ. ඒ වගේම අපි දන්නවා ගෝලීය කොවිඩ් වසංගතය නිසා අපට පහුගිය මාස දහයක වගේ කාලය ඇතුළත විශාල අභියෝගයක් අපේ ආර්ථිකයට ආවා. ඒ නිසා අද අපි මේ කතා කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව මේ අයවැය පිළිබඳ විවාදයේදී ත්‍රිවිධ ප්‍රහාරයකට ලක්වුණු ආර්ථිකයක් පිළිබඳව තමයි අපිට බාර ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. තෙවතාවක් ප්‍රහාරයකට ලක්වුණු ආර්ථිකයක් තමයි අපිට පටන් ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට මේ ත්‍රිවිධ ප්‍රහාරයට ලක්වුණු ආර්ථිකය යලි පුස් ස්ටාර්ට් එකක් කරන්න යලි ජවයකින් ආරම්භ කිරීමේ අභියෝගයක් තමයි මේ අයවැය ඇතුලේ විදහා දක්වන්නේ. එහෙම නැතුව නරක ආදියට ගිය අපායට ගිය ආර්ථිකය යලි මිහිපිටට ගෙනේම තමයි මේ ආර්ථිකයේ සැලැස්ම වෙන්නේ, මේ අයවැයේ සැලැස්ම වෙන්නේ. එහෙම නැතුව අපිට ස්වර්ගයට ගෙනියන්න බෑ. ස්වර්ගයට ගෙනියන්න තිබුණා තමුන්නාන්සල ආර්ථිකය මිහිපිට තියලා තිබ්බනම්, තමුන්නාන්සල නරක ආදියට ගෙනියපු ආර්ථිකය මිහිපිටට ගෙනීමේ සැලැස්මේ අයවැය තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අපි අවුරුදු 5ක සැලැස්මක් සෞභාග්‍ය දැක්ම, ඒකේ ආරම්භක කොටස පළවෙනි අවුරුද්ද තමයි මේ අයවැය ඇතුලේ විදහා දක්වන්නේ. අපි දන්නවා පෝස්ට් ට්‍රෝමැටික් ග්‍රෝත්, එහෙම නැත්නම් පශ්චාත් ව්‍යසන වර්ධනය. අපේ රටේ මේ ව්‍යසනයක්ෙන් පසු ඇති කරගත යුතු ඒ වර්ධනය අපි දැනට ක්‍රියාත්මක කරමින් යනවා. ශ්‍රේෂ්ඨ ගණනාවකම, මොකද පැරණි කියමනක් තියෙනවා කළු වලා සෑම කළු වලාවක් අස්සෙම රිදී රේඛාවක් පේන්න තියෙනවා කියලා. මේ කොවිඩ් වසංගතය ඇතුළේ මහ බැංකුව මංකොල්ල කාලා තියෙද්දි ඒල්ල වුණු ප්‍රහාරය ඇතුළේ, පාස්කු ප්‍රහාරය ඇතුළේ, වැටුණු ආර්ථිකය ඇතුළේ අපි රිදී රේඛාවක් හොයාගෙන දේශීය නිෂ්පාදකයා, දේශීය ගොවියා, මේ දේශීය කර්මාන්තකරුවා, දේශීය ව්‍යවසායකයා නගා සිටුවීමේ දැක්මක් ඉලක්කයක් තබා ගනිමින් යන අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ කළු වලාවස්ස රිදී රේඛාව හොයාගන්නවා. එපමණක් නෙමෙයි මේ කොවිඩ් අභියෝගයේ ඇතුලේ ආර්ථිකය යළි ගොඩනගා ගැනීමේ දැවන්ත ක්‍රියාකාරීත්වයක් අපි උත්සාහ කරමින් යනවා. ඒ වගේම අපි දන්නවා මේ ලෝකයේ නව සාමාන්‍යකරණය වූ නිව් නෝමල් ලෝකයක තමයි අපි ඉන්නේ. එතකොට පැරණි ලෝකෙට වැඩිය වෙනස් ක්‍රියාකාරීත්වයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ විපක්ෂේ නම් අපරාධ කියන්න බෑ, පරණ විපක්ෂෙම තමයි ඉන්නේ. එදා යුද්ධ කාලේ හිටපු පොන්සේකා මහත්මයා විතරයි හැබැයි යුද්ධ කාලේ මේ පැත්තේ හිටියේ. දැන් එතුමා ඒ පැත්තේ ඉන්නවා, ඒ ගැන මම කතා කරන්න කැමති නෑ. අබැයි අනිත් ඔක්කොම ඒ යුද්ධ කාලෙත් මේ විදිහම තමයි හැසිරුනේ. ඒ යුද්ධ වෙලාවෙත් මේ විදිහම තමයි අපහාස කළේ. ඒ යුද්ධ වෙලාවෙත් ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරයේ තියෙන විශ්වසනීයත්වය බිඳහැලීම සම්බන්ධයෙන් මේ විදිහටමයි කතා කළේ. අපි දැක්කා සංඛ්‍යා ලේඛනවල පරස්පරතා පිළිබඳව ඉදිරිපත් කරනවා. අපි දන්නවා ඕ කට්ටියට ඒවා මැජික් වගේ පේන්න පුළුවන්. හැබැයි ඔයාලට මැජික් වගේ පේන දේවල් ඉටු කරලා පෙන්නපු අතීතයක් තියෙන රජයක් තමයි අපි. ඔයාලට ජීවිතේ හැමදාම මැජික් වෙලා තිබුණා අධිවේගී මාර්ග. හැබැයි පහුගිය කාලේ අපට හදන්න පුළුවන් වෙලා තිබුණා. ඔයාලට හැමදාම මැජික් වෙලා තිබුණා මේකට සාමය උදා කිරීම. ඒක ඇති කරන්න පුළුවන් වුණා. ඒ නිසා තමුන්නාන්සලට මැජික් විදියට දකින්න දේවල් නිවැරදිව ඇති කරන්න පුළුවන් රජයක් තමයි අපිට ඉන්නේ. ඒ වගේම අපි කියන්න ඕනේ තමුන්නාන්සලා මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුළේ වුණාට අපට හොඳට තේරෙනවා මේ රටට එන්න ඉන්න ආයෝජකයාගේ මේ රටට එන්න ඉන්න ආයෝජකයාගේ විශ්වසනීයත්වය නැති කිරීමේ සැලැස්ම තමයි අද විපක්ෂයේ දියත් කරලා තියෙන්නේ. මේ රටේ ආයෝජකෙක් මේ කොවිඩ් වසංගතය ඇතුළේ හරි ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීය තත්ත්වයක් ගොඩනැගිලා තිබෙනවා නම් ඒ විශ්වසනීයත්වයට පහර ගැසීමේ සැලැස්මක අද මේ විපක්ෂය ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ සැලැස්ම අපට පැහැදිලි එදා යුද්ධ කාලෙත් තමුන්නාන්සලා කළේ ඒක. නමුත් අපි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, ආයෝජන සඳහා අවස්ථාවන් පුළුල් කර ගනිමින් නරකාදියට ගෙන ගිය ආර්ථිකය මිහිපිටට ගෙනීමේ සැලැස්මක් අපි නැවත ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා විශේෂයෙන්ම පරිසර හිතකාමීන්ගේ විශාල ඉල්ලුමක් තිබුණා සිංගල් යූස් ප්ලාස්ටික් සම්බන්ධයෙන්. මොකද අපි පහුගිය දවසක මේ පාර්ලිමේන්තුවේ මමම ප්‍රශ්නයක් ඇහුවා ප්ලාස්ටික් අපේ ආජිත් නිවාඩ් කබ්බල් මැතිතුමා උත්තර දුන්නා. විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි රටක් වශයෙන් ආනයනය කරනවා. ඒ ආනයනය කිරීමේදී විශේෂයෙන්ම මේ සිංගල් යූස් ප්ලාස්ටික් අපි පාවිච්චි කරනවා විවිධ ඇසුරුම් සඳහා, සැෂේ පැකට් සඳහා, එහෙම නැත්නම් ප්ලාස්ටික් ඇසුරුම් සඳහා, බිස්කට් කවර සඳහා, විවිධ අවස්ථාවන් සඳහා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන ඒවා පරිසරයට මුදා හැරීමේ විශාල ව්‍යසනයක් වෙනවා. දැන් මේක තහනම් කිරීමත් එක්ක අපි දකිනවා විශේෂයෙන්ම අලුත් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වෙලා තිබෙනවා මේ ප්ලාස්ටික් වලට වෙනුවට ආදේශක ව්‍යාපාර. ඒ ව්‍යාපාරිකයින්ට අවස්ථා එනවා. අපි දන්නවා මේ අයවැය ඇතුලේ තරුණ ව්‍යවසායකයින්ට අවස්ථාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ තරුණ ව්‍යවසායකයින්ට මෙවැනි පරිසර හිතකාමී ව්‍යාපාරික අවස්ථා යොදා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දිරිදීමනාව මේ අයවැය ඇතුලේ කතා කරලා
තිබෙනවා.
මේ හැමෝම කතා කරන්නේ මේ අයවැය ඇතුලේ ව්‍යාපාරිකයින්ට බදු සහන දුන්නයි කියලා. ඕ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව, දේශීය ව්‍යාපාරිකයව ශක්තිමත් කළොත් තමයි මේ ආර්ථිකය පණ ගන්නවන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා මේ අයවැය කාලෝචිත අයවැයක්, වසර පහක දිගු ගමනක ආරම්භක අයවැයක්. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය තියෙනවා. ඒ සඳහා අපි අගමැතිතුමාට ප්‍රශංසා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා, විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුල අසනාරූඪ ගරු මන්ත්‍රමනි, මම හිතනවා විශේෂයෙන්ම ලබන වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය ඊයේ මම හිතනවා පළමුවරට අපේ අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම මුදල් අමාත්‍යතුමා හැටියට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා 2021ට අදාළව එහි මූලික අන්තර්ගතය විදිහට ගත්තොත් ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් විදිහටත්, මුළු වියදම රුපියල් බිලියන 3525ක් විදිහටත් තමයි ඒ අතරේ මම හිතනවා පරතරයේ විදිහට පෙන්වන ආදායම් වියදම් පරතරයේ විදිහට රුපියල් බිලියන 1564ක්. එතකොට මීට අදාළව තමයි සමස්ත අයවැය ලේඛනය 2021ට අදාළව සකස් වෙලා තිබෙන්නේ. ඒ වගේම මම හිතනවා අපට ඇහෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි, විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මේ අයවැය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරද්දි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරද්දි මට දැනෙන්නේ හරියට අවුරුදු 20කට වඩා වැඩි වයසකට හිමිකම් කියන විපක්ෂයක් තමයි මේ කතා කරන්නේ කියලා. නෑ, අවුරුදු 4 මාර්ගකට එහා ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි ආණ්ඩුව යහපාලනයේ නමින් පාලනය කරේ. ඉතින් එහෙමනම් තිබුණනේ ඔය අපිට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර කර ගණිත සූත්‍ර එහෙට මෙහෙට පෙරල පෙරල, සමීකරණ එහෙට මෙහෙට පෙරල පෙරල, ඔය දේශාභාන හිස් ප්‍රලාප ටික පහුගිය වකවානුව තුළ ගත වෙච්ච වසර 4 මාර්ග කාලය තුළ කරලා පෙන්වන්න තිබුණා සජීවි ලෙස. ඒ වැඩ බැරි පේල්ම පේල් වෙච්ච, අසමත්ම අසමත් වෙච්ච නාමික විපක්ෂයක් ආණ්ඩු බලයේ හිටියා, රට කෑවා, ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. මානායක ආමුදුරවරු මහත් සංඝ රත්නය පීඩනයට ලක් කරුවා, හඹා යනවා, දඩයම් කරනවා, බන්ධනාගාරගත කරනවා. රණවිරුවා හඹා යනවා, දඩයම් කරනවා, බන්ධනාගාරගත කරනවා. රටට ආදරය කරන බෝ නායක නායිකාව පසුපස හඹා යන දඩයම් කරන යුගයක් පහු කරලා තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය යටතේ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කෙරුවේ. අපි දන්නවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීමනි, පහුගිය යහපාලන ආණ්ඩුව තුළ තමයි ඒක ඇතුලේ තිබුණා ධනවාදය තිබුණා, සමාජවාදය තිබුණා, ඊළඟ තිබුණා ධර්ම රාජ්‍ය තිබුණා, අන්තවාදය තිබුණා, මූලධර්මවාදය තිබුණා, ජාතිවාදය තිබුණා, සමලිංගිකවාදයක් තිබුණා, වර්ගවාදයක් තිබුණා, ඩොලර් මත පීනන එන්ජෝ කාකොත් හිටියා. ඕම ඔස්තාරල ඔක්කම එකට එකතු වෙලා තමයි දුන්නේ ගේම. වතර 4 මාර්ග කාලය තුළ මහබැග්ග මංගල කෑවා, බිමට සමතලා කෙරුවා, රටේ ජනතාවගේ ආර්ථිකය බිමට සමතලා කෙරුවා, ඇද වැට්ටුවා හැම අතකින්ම, රටේ සංවර්ධනය ඇද වැට්ටුවා,
ජාතිකාරක්ෂාව නැත්තක නැති බංගස්ථාන කෙරුවා. සාරාන් ලටාපව් ඇවිල්ලා මරාගෙන මෙරණ බෝම්බ පත්තු කරලා මේ රට කුඩු පට්ටම් කරන්න පුළුවන් අවස්ථාව හදලා දුන්නා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජාතිකාරක්ෂාව තාරු කරයින් පස්සේ ඔබලට ඇවුනද, රටේ පුරවැසියන්ට ඇවුනද? රතිඥහරපත් වුණා ජාතිකාරක්ෂාව අභියෝගයට ලක් කරලා. එහෙම අපි රතිඥකරලක සද්දයක්වත් අපිට ඇහුනේ නැහැ. එහෙමනම් කල්පනා කරලා බලන්න, වසර අතරමාර්ග කාලය තුළ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා විදියට එදා පරාද වෙලා යනකොටත් අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය 7%කට වඩා වැඩි ප්‍රතිශතයක පවත්වාගෙන ගියා. වසර හතරමාරයි අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාලා දැන් ඊට පෙර ඉදිරිපත් කරුව මහා සංඛ්‍යාලයකන ගොඩක් කෙලවලා දැම්මා. 2.3%කට රටේ ආර්ථික සංවර්ධන වේගය බිමට සමතලා කරපු කට්ටිය දැන් දොඩවනවා, කටමැත දොඩවනවා. මේකට තමයි කියන්නේ
දැන් 2.3 දැන් කීයද?
දැන් තමයි අපි හදන්නේ ගොඩනගීමට අදාළ ස්වදේශික ජනයා ඉලක්ක කරලා අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සෞභාග්‍යයේ දැක්මට අනුකූලව කටයුතු කරන්න තමයි අපි අලුත් අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අහනවා, අර මම කියපු වර්ගයේ ඔක්කොම එකට එකතු වෙලා හදාගත් ආණ්ඩු හරහා මේ රට සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා විනාශ කරපු රටක්. ඒ රටක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාව තීරණය කරා. මේ රටේ ප්‍රබුද්ධ ජනතාව, බුද්ධිමත් ජනතාව තීරණය කරා. බිම් මට්ටමේ ගොවි ජනතාව තීරණය කෙරුවා. රාජ්‍ය නිලධාරින් සේවකයෝ තීරණය කෙරුවා. රට කම්බුතු කරපු, රට අගාධයට ඇදවට්ටපු, රට පතුලක් නොපෙනෙන අගාධයකට ඇදවට්ටපු පාලන තන්ත්‍රය පෙරලා දමන්නට ඕනේ කියලා කල්පනා කරලා තමයි ඒ රාජ්‍ය පාලනය රටකට කිසිම වැඩක් නොකරපු රාජ්‍ය පාලනය පළවා හැරියේ. ඒ නිසා මම හිතනවා මේ වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අද විශේෂයෙන් බලයට පත් වෙන මොහොත වෙනකොට රට තිබුණේ ආගෙම වාතාවරණයක. හැම අතකින්ම ගත්තොත් අපි දන්නවා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රට පඹගාලක පටලවලා තිබුණේ, ආර්ථිකයේ පඹගාලක පටලවලා තිබුණේ, පරිපාලනයේ පඹගාලක පටලවලා තිබුණේ. ඒ හැම අතකින්ම පඹගාලක පටලවලා තිබිච්ච රටක බලය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබුණේ. ඒ නිසා හැබැයි අපි දන්නවා ඒ ව්‍යසනයට මේ රටේ විනාශ කරපු ඒ කණ්ඩායමකට එකතු වෙලා විනාශ කරපු රට යලි ගොඩනගද්දි අපිට ආවා මුළු ලෝකෙම වෙලාගත් ගෝලීය වසංගතයක්. ඒ මහා ගෝලීය වසංගතයට ඇමරිකාවට මුණ දී ගන්න බැරුව ඉන්නවා, ඉන්දියාවට මුණ දී ගන්න බැරුව ඉන්නවා, ප්‍රංශයට මුණ දී ගන්න බැරුව ඉන්නවා, කොරියාවට මුණ දී ගන්න බැරුව ඉන්නවා, ඉතාලියට මුණ දී ගන්න බැරුව ඉන්නවා. අපි අසල්වැසි රාජ්‍ය ඉන්දියාව නන්නත්තර වෙලා. හැබැයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රශස්ත නායකත්ව යටතේ, පරිණත නායකත්ව යටතේ අපිට පුළුවන්කම ලැබුණා පළවෙනි රැල්ල මර්ධනය කරගන්න. දෙවෙනි රැල්ල ආවා. ඒ දෙවෙනි රැල්ලත් මර්ධනය කිරීම සඳහා අපේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිතුමාගේ ඉඳලා අපේ ආණ්ඩුවේ අදාළ මැති අමාත්‍යවරුන්ගේ ඉඳලා ඊට අදාළ වගකීම් සියලු නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් විදියටත් අපි මේ සඳහා මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉවරලා යම්කිසි එක් එක් ආකාරي උපක්‍රම තෝරමින් ඉන්නවා ඒ මර්ධනය කිරීම සඳහා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට තිබෙනවා රට පිළිබඳව කැක්කුමක්, අපිට තිබෙනවා රටේ ජනතාව පිළිබඳව කැක්කුමක්. කොරෝනා වැඩිවියන් මිය යන ප්‍රමාණය වැඩිවියන් කියලා තමයි මම අර මේ කියපෝ මෙන්න මේ කල්ලියේ ප්‍රාර්ථනාව. ධනවාදයේ සමාජවාදයේ ඊළම ධර්ම රාජ්‍ය අන්තවාදයේ මූලධර්මවාදයේ ජාතිවාදයේ සමලිංගිකත්වයේ වර්ගවාදයේ ඩොලර් මත පිහිනන යහපාලන පාර්ශවයේ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව ඒක. ඒ නිසා අපි විශ්වාස කරනවා මූලාසනාරූඪය කරමු මන්ත්‍රීතුමනි, අපිට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම මෙන්න මේ තත්ත්වය වෙනස් කරලා මේ රට යළි ප්‍රතිනිර්මාණය කළ යුතුයි. ඒ සඳහා විවාදයක් නැහැ. අපි කියනවා මේ විපක්ෂයට අපි ආරාධනා කරනවා ඉන්දියාවේ විපක්ෂය ආදර්ශයට ගන්න, ඇමරිකාවේ විපක්ෂය ආදර්ශයට අරගෙන දැවැන්ත ලෙස වසංගතයකට ගොදුරු වෙලා ඉන්න අපි ඔක්කොම වාද ભેදයකින් තොරව. ඒ නිසා අපි හැම කෙනෙක් මේකට එකතු වෙලා ආණ්ඩුවද විපක්ෂයද කියන එක නෙවෙයි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාද විපක්ෂ මන්ත්‍රීවරයාද කියන එක නෙවෙයි, අපි හැම කෙනෙකුටම අපේ සහෝදරත්වයේ දෑත් දිගු කරනවා. අපේ ආණ්ඩුවේ සහෝදරත්වයේ දයාදුකු කරනවා. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ කොරෝනා මාරාන්තික වෛරසය පරාජයට පත් කරමු කියලා ඉවරලා අපි විශේෂයෙන් ඔබට යෝජනා කරනවා. ඒ නිසා අවසන් වශයෙන් මම විශේෂයෙන් මතක් කරනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රමිනි අතිගරු ජනාධිපතිතුමා ගත වෙච්ච වසරක කාලය තුල විෂ්ම කර්ම වැඩ කෙරුවා මේ අභියෝග වලට මුහුණ දීලා ලක්ෂයකට රැකිය අවස්ථා ලබා දීම උපාධිධාරීන් 52,000කට රැකිය ලබා දීම මේ කියන අභියෝග ගොඩක් එක පොරබදපදයේ කටයුතු කළා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට පෞගිය කාලේ රටේ ආර්ථිකයේ යහපාලනය විසින් බිඳවැටලා තියෙන බොහෝතක ව්‍යාපාරිකයන්ට ඒ ආදායම් බදු ගෙනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා කල්පනා කරේ ටැක්ස් එක අඩු කෙරුවා. ඒ ව්‍යාපාරිකයන්ට සාහන සැලසීම වෙනුවෙන් දේශීය කර්මාන්ත නැත්නම් දේශීය ව්‍යාපාරිකයා නැවත නගා සිටීමේ අරමුණෙන් තමයි ඒ බදු යම් යම් ප්‍රමාණයන් සීමා කරේ ඉවත් කරේ. රටේ ආර්ථිකය බිඳවැටෙනකොට සාහන සැලසන්නට ඕන ව්‍යාපාරිකයන්ට ආර්ථිකය සංවර්ධනයේ ලවුඩට එනකොට ඒ ආදායම් මාර්ග මම හිතනවා බදු වශයෙන් යම් පමණකට වැඩියෙන් ගන්නවා. ඒක තමයි ක්‍රමවේද. ඒ නිසා අද මේ විපක්ෂය කිඹුල් කඳුළු හලනවා. දේශීය ව්‍යාපාරිකයාට සාහන සැලසෙනකොට ටැක්ස් එක අඩු කරනකොට ඒකටත් කිඹුල් කඳුළු
සලනවා.
ඒ නිසාද ද්වේෂය වෛරයෙන් මුසපත් වෙච්ච විපක්ෂයක් එක්ක තමයි අද රටේ ජනතාවට අපිට අපේ ආණ්ඩුවට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල අපට පුළුවන්කම ලැබෙනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච මේ රටේ ජනතාව රාජ්‍ය නිලධාරීන් බලාපොරොත්තු වෙච්ච සියලු කටයුතු වෙනුවෙන් ඒ අදාළ මැදිහත්වීම ලබා දෙන්න. ඒ වගේම මම අවසන් වශයෙන් මතක් කරනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රමනි මම නියෝජනය කර මගේ දිස්ත්‍රික්ක 1974 පස්සේ තව වෙනතුරුත් සිංහල ජනතාව විශේෂයෙන් ඉලක්ක කරලා ජනවාස කරන ඇති උනේ නැහැ. 1974 කලින් මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා විශේෂයෙන්ම වලපනේ මැතිවරණ කොට්ටාසේ TBM මෙහෙරත් මැතිතුමා. එතුමා තමයි විශාල වශයෙන් වලපනේ මැතිවරණ කොට්ටාසය සුද්දා ගහලා 1818 සුන්නත් දූලි කරලා විනාශ කරලා ඇලමුණු විනාශ කරලා මාර්ග පද්ධතිය විනාශ කරලා සිංහල ජනතාව ඒ ප්‍රදේශවල ඒ කාලය තුළ විශාල වශයෙන් බහුතර ජනතාවක් වුණාට නිර්ජල ගම් බවට පත් වුණා. හැබැයි TBM මෙහෙරත් මහත්තයාට පුළුවන්කම ලැබුණා විශාල ගම්මාන අලුත් ගම්මාන අලුත් ජනවාස කරනයක් යටතේ විශාල වශයෙන් ඉඩම් බෙදා දෙන්න. නුවරළිය විලියම් ප්‍රනාන්දු
මහත්තයා,
මස්කලිය ගාමිණී ආර්යතිලක මහත්මයා වගේම කොත්මලේ JD වීරසේකර මහත්මයාත්, හඟුරංගෙද PB උනන්දන් මහත්මයාත් විශේෂයෙන් මම ආදරෙන් සිහිපත් කරනවා. වගේම අපි ආණ්ඩුවේ බලධාරීන් ඉල්ලන අවසන් වශයෙන් 1974 පස්සේ අදටවත් විශේෂයෙන් ඒ ජනතාව ඉලක්ක කරලා ඉඩම් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. නුවරළිය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම ඉඩම් අහිමි සිංහල ජනතාව වෙනුවෙන් ඉඩම් බෙදා දීමේ වැඩසටහනක් අලුත් ජනාවාස වැඩසටහනක් ආරම්භ කරන්නට කියලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීමනි මම අවසන් කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ 75 වෙනි ජන්මදිනය අද සමරනවා.
අවසන් කරනවා මන්ත්‍රීතුමා.
විශේෂයෙන්ම මම අවසන් කරනවා ගරු මන්ත්‍රීමනි විශේෂයෙන්ම මතක් කරනවා විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා වසර 30කට වඩා වැඩි කාලයක්
යුද්ධ දෙක කරලා
ජයරත්න හේරත් මන්ත්‍රීතුමා ලබා දීපු